ගරු බිමන් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 46යි.
දෙන්නෙක්ගේ වෙලාව. ගරු කතානායකතුමනි, අද දිනේදී අග්‍රාමාත්‍යවරයාගේ විශාල අමාත්‍යංශ ප්‍රමාණයක් තිබෙනවා විවාදයට ලක් වෙන, විශේෂයෙන්ම එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව අයවැයේ දෙවැනි වර කියවීම අවස්ථාවේදී අපි අපේ විවේචනාත්මක අදහස් දැක්වීම ඉදිරිපත් කරන ලද නිසා අද දිනේදී විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන බිඳ වැටීම දුර්වලතාවය පිළිබඳව නැවත අදහසක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම විශේෂයෙන්ම කරු කතානායකතුමනි අද දිනේදී උත්සාහ කරනු ලබන්නේ එතුමාට පැවරී තිබෙනවා, එතුමා පවරගෙන තිබෙනවා උතුරු සංවර්ධන අමාත්‍යාංශය මේ ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු. ඒ ආරම්භ කිරීමේදී මම මුලින්ම අග්‍රාමාත්‍යරට කියන්න කැමති පසුගිය අවුරුදු 3 හමාරේ ඔබතුමා අගමැති වෙලා 2015 අගෝස්තු මාසේ ඉඳලා 2018 ඔක්තෝබර් මාසේ වෙනකම් විශේෂයෙන්ම රටේ ඉතාමත්ම වැඩියෙන්ම පීඩාවට පත් වෙච්ච රටේ විශාල දේශපාලන ප්‍රශ්න වලට තුඩු දුන්නු උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් ඒ ගැටලු විසඳීම වෙනුවෙන් ඔබතුමා ඒ වගකීම් බාර දීලා තිබුණ අමාත්‍යංශය, ඒ අමාත්‍යවරයාසයි අමාත්‍යංශය මං හිතනවා ඒ අවුරුදු 3 හමාරෙම ඒ වගකීම සහ මුලින්ම වගේ පැහැර හැරියා කියලා. ඒ නිසා ඔබතුමා ඒ අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඒ ඉතාමත්ම පීඩාවට පත් වෙච්ච ජනතාවට සේවය කිරීම සඳහා අඩුම ගානේ යම්කිසි කාර්යක්ෂමතාවයක් කැපවීමක් උමනාවක් තියෙන අනිත් අඩුපාඩුකම් මැද්දේ හරි එහෙම පුද්ගලයෙක් පත් කරන්න නැතුව අවුරුදු 3ක් තිස්සේ ඒක ඔහේ මේ මිනිසුන්ට ගෙයක් හදාගන්න බැරුව ඔබතුමා දන්නවා ගෙවල් 65,000ක් ව්‍යාපෘතියක් අවුරුදු 3ක් තිස්සේ කොමිස් සහ අකාර්යක්ෂමතාවය නිසා අතිවිශාල වශයෙන් නාස්ති වුණා. ඒ නිසා මම හිතනවා ඔබතුමාට ඒ නිසි වගකීම අදාළ පුද්ගලයාට සුසු කෙනෙක් ලබා නොදීම පිළිබඳ වගකීම මම හිතනවා අගමැතිවරයා වශයෙන් ඔබතුමා වගකීම යුතු තවත් කරුණක් කියලා. මම දැන් කැමැති ගරු කතානායකතුමනි වර්තමාන ප්‍රශ්න ප්‍රමාණයක් ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම උතුරු පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 36ක් තිබෙනවා, ග්‍රාම නිලධාරි කොට්ටාෂ 938ක් තිබෙනවා, ධම්මාන 3835ක් තියෙනවා. දැන් මේකේ කරු අගමැතිතුමනි ඔබතුමා දන්නවා විශාල මානුෂීය ප්‍රශ්නකුත් දේශපාලන ප්‍රශ්නකුත් බාට පත්ලා තිබෙනවා. මේ උතුරේ ජනතාවගේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයෙන් තොරව වැඩිපුර දෙමළ ජනතාවගේ සහ ඊළඟට මුස්ලිම් සහ සිංහල ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. දැන් මේ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමට ගියපු ඒ වගේම ජනතාව දින 700 වගේ තිස්සේ සත්‍යාග්‍රහ කරන ඉඩම් ගැටලු තිබෙනවා. මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධයි, රටේ ප්‍රසිද්ධයි කේපාපිලව් කියන මුලතිව් ප්‍රදේශයේ තිබෙන මේ ජනතාවට පාරම්පරික වයත් ඉඩම් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අයත් කඳුරක් මගින් අත්පත් කර ගැනීම පිළිබඳ ගැටලු. දැන් මගේ දැනීම හැටියට කරු කතානායකතුමනි දින 700කට වැඩි මේ Tamanට හිමි ඉඩම් ලබා දෙන්න කියලා මේ විශේෂයෙන්ම කාන්තාවන් සාමකාමීව සත්‍යාග්‍රහයක නිරත වෙමින් තියෙනවා. ඒතර හැම විටම කරු සභාපතිතුමනි බොරු පොරොන්දු වලින් මේ ජනතාව මුලා කරමින් ඉන්නවා. ඒ නිසා අපි අද දන්න දේ තමයි මාඩක්ක ඩග්ලස් සේවානන්ද මැතිතුමා ලංකාදීප පුවත්පත්තර ප්‍රකාශ කළ තිබුණා. උතුරේ ප්‍රධාන දේශපාලනඥයෙක් විපක්ෂයේ හිටියට එතුමා කියලා තිබුණා නැවත උතුරේ ත්‍රස්තවාදී නැගිටීමක් ගැන කිසිදු තොරතුරකුත් කිසිදු හැකියාවකුත් නැහැ කියලා. ඒ වගේම නැවත වතාවක් උතුර නොසන්සුන් කරන විදිහේ තත්ත්වයක් ඇති කරන්න, ඒ කියන්නේ ත්‍රස්තවාදී ආකාරයෙන් නොසන්සුන්තාවයක් ඇති කරන්න කිසිදු උඩක් නැහැ කියලා. ඒ නිසා කරු සභාපතිතුමනි මා කරු අගමැතිතුමාගේ ඉල්ලා සිටිනවා දැන් මේ කේපාපිලව් වල තිබෙන ඉඩම් ගැටලුව දින 700ක් අවුරුදු දෙකක් දාගමැතිතුමා දින 3ක් යාපනයේ ප්‍රදේශ සංචාරය කළා. මා දැනගන්න කැමැති ඔබතුමා මේ දින 700ක් තිස්සේ අන්තර්ජාතික වශයෙන් ප්‍රශ්න ගැලක් වෙලා තිබෙන මේ මිනිස්සු හම්බෙන්නේ ඔබතුමා එක විනාඩි 5ක් වෙන් කරාද කියලා. අඩු ගානේ ඔබතුමාගේ මේ සංචාරය තිබුණ නැත්නම් ඊළඟ සංචාරකද වෙන් කරන්නේ. මොකද මේක දැවැන්ත ගැටලුවක්, මොකද ත්‍රිවිධ හමුදාවෙන් ඔබතුමා අහන්න.
මන්ත්‍රීතුමා, ශ්‍රී ලංකාව කෝස්පොන්සර් කරන මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් යෝජනාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපේ උතුරු කරේ ඉඩම් අහිමි වෙච්ච ජනතාවට ඒ ඉඩම් ලබා දීම ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ඔබතුමා බලන්න, අද පත්තරේ තියෙනවා, අද මම දැක්ක අයිලන්ඩ් පත්තරේ තියෙනවා, දිවින පත්තරේ තිබ්බා. ඉඩම් බෙදා දීම උතුරු ජනතාවට ප්‍රශංසා කරලා තියෙනවා.
නමුත් දැන් මේක මෙන්න මෙහෙම, අපි හිතමු දැන් අපේ ඉඩම් හමුදාවෙන් අල්ලගන්න නුවර තියෙන ඉඩම් අපේ අපි පදිංචි වෙලා හිටපු ඉඩම් යුද්ධ නිසා කියමු. දැන් අවුරුදු 10කට පස්සේ අපි කියනවා අපි ටිකක් දීලා තිනවා, ප්‍රශංසා කරලා තිනවා කියලා. ඔබතුමා පිළිගන්නවද ඒක? ප්‍රමාණවත් ගරු සභාපතිතුමනි, මේ අපි මේ මිනිස්සු ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලනවා නෙමෙයි මේ. තමන් පාරම්පරිකව හිටපු ඉඩම් ආරක්ෂක හමුදාවන් යුද්ධෙන් පස්සේ, යුද්ධෙට කලින් තිබිච්ච හමුදා කඳුරක් නෙමෙයි මේක. යුද්ධෙන් පස්සේ අතන යුද්ධමය කාලය තුළ එල්ටීටී සංවිධානයත් පාවිච්චි කරලා තිබෙනවා. ඊට පසුව ආරක්ෂක හමුදාවලින් අල්ලගත්ත ප්‍රදේශ මම කියන්නේ යුද්ධෙන් පස්සේ අල්ලගන්නත් ඕනේ. එහෙම යුද්ධේ තත්ත්වෙදී. නමුත් දැන් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන් පදිංචිලා හිටපු ඉඩම්. මොකද අපි දැක්කා දැන් මේ උතුරේ ඉඩම් දෙන එකට විරුද්ධව කතා කරන මේ මහා දේශප්‍රේමීත්වය අඟතවරාගත්තු මේ රාජපක්ෂ මහතාගේ පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු කියනවා කොළඹ දිස්ත්‍රික්කේ ශාලාව බෝම්බ පිපිරුණා, ශාලාවේ අර හමුදාවේ කඳවුරේ වෙඩි බෙහෙත් ගවඩා පිපිරුණාට පස්සේ මොන තරම් හමුදාවට ගැහුවද? ත්‍රිවිධ හමුදාවට කොතරම් ගැහුවද? මේ පාර්ලිමේන්තුව සාක්ෂි, මේ බිත්ති සාක්ෂි. ඒ ශාලාව වෙඩි බෙහෙත් ගවඩා අකුලගෙන යන්න කිව්වා. එහෙම තමයි ඒ වෙලාවේ කඩ කළේ. දැන් අද ඔබතුමා විල කියනවා මිනිසුන් ගිඩන් හමුදාව යුදමේ තත්ත්වය ඇතුලේ අත්තල ඒවා අල්ලගත්තා. කමක් නේ, යුද්ධයක් නේ. දැන් යුද්ධෙල අවුරුදු 10යි. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ ත්‍රිවිධ හමුදාව ඔබතුමාලා දුන්නකට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසා හමුලට වැඩක් නැහැ. ඔබතුමාලට කේපාපිලවල මුලතිවල මිනිස්සු බනිනවා. ඒ අම්මලා වද වේදනා විඳිනවා. ඒ නිසා අපි කියන්නේ ත්‍රිවිධ හමුදාවට විශේෂම යුද්ධෙන් පස්සේ අත්පත් කරගත්ත හමුදාව අත්පත් කරගත්ත විශාල ඉඩම් තිබෙනවා. ඒවා හමුදාවටත් කරදරයක්. මම මට නිල නොවන වශයෙන් කියත හැකි හමුදාවේ ප්‍රධානීන් සමග අපි යහුවට පස්සේ දැන් ඔබතුමා කිලිනොච්චි ප්‍රදේශයේ මුලති උපදේශයේ ගම්මානවල ගිහිල්ලා තියෙන තරම් ඒවා ගියාම තේරෙනවා ගරු සභාපතිතුමනි, හැම පුංචි ගමක් අස්සෙම පුංචි හැරි හමුදා යුනිට් එකක් තියෙනවා. මම මේ ළඟට ගියා ඔය කිලිනොච්චි පරන්තන් මන්නාරම් පාරේ තියෙනවා නාචි කුඩා කියලා තැනක්. එතන මේ දීවර ජනතාව උණ ගැහෙන්නේ. ඉතාම පුංචිම පුංචි ගමක්. එතන ගිහිල්ලා අපි මූද බලලා අනිත් පැත්ත බලනකොට එතනක් තියෙනවා නේවි පොයින්ට් එකක්. ඒක ඉස්සරහා තියෙන ඉරණතිව්ව දූපතේ තවත් අති දැවන්ත නාවික හමුදා කඳවුරා. හරියට බැලුවොත් හැම ගමකම මොකක් හරි ඒකකයක් තියෙනවා. මම හමුදාය ප්‍රධානින් එක්ක නිල නොවන වශයෙන් කතා කරපු වෙලාවස්ථාවක දුන් කිව්වා ඔවුන්ටත් කරදරයක් කියලා මේ. මොකද හමුදාවට දැවන්ත බුද්ධිංශයක් තියෙනවා, දැවන්ත ශක්තියක් තියෙනවා, සංවිධාන ශක්තියක් තියෙනවා. ඉතින් හැම හන්දියෙම පොයින්ට් යා ගන්න ගියාම ගරු සභාපතිතුමනි කලමනාකරණයක් කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ මෙන්න මේ කේපාපිල විඩම් ගඩුව. ඒ වගේම මම ළඟදී ගියා ගරු සභාපතිතුමනි මන්නාරම් දිස්ත්‍රික්කේ, මම මේක විශේෂයෙන්ම අගමැතිතුමාගේ අවධානයට යොමු කරනවා. සිලාවතුර ප්‍රදේශයේ තිබෙන නාවික හමුදා කඳවුර පිළිබඳ ගැටලුව. දැන් මා ඒ ස්ථානට ගියා. මලන් සමාසතෝ චාරූප තිබෙනවා. දැන් එතන දින 20ක වගේ කාලයක් තිස්සේ දැන් මිනිස්සු අවුරුදු 6ක් විතර තිස්සේ ඉල්ලීම් කරලා ඔබතුමා සිලාවතුරේ රැස්වීමකට ගිය වෙලාවෙත් ජනතාව ඉල්ලීම් කරා කියලා කිව්වා. දැන් ඒ ජනතාව ඉල්ලා සිටිනවා නාවික හමුදා විසින් කඳවුර පිහිටවලා තිබෙන ඒ අක්කර 36කට ආසන්න කඳවුර උන්ගේ පාරම්පරික ඉඩම්. මට පෙන්වුවා කරු සභාපතිතුමනි 1830 ගණන් වල ඉඳලා ඒ මිනිස්සුන්ගේ ඔප්පු තියෙනවා ඒවයි. හිමිකරුවන් 212ක්, මම මේක හැන්සාට්කට කරනවා, 212ක් ඉන්නවා. එතන මුස්ලිම් ජනතාවත් දෙමළ ජනතාවත් දෙගොල්ලම ඉන්නවා. 2007 මන්නාරම ත්‍රිවිධ හමුදාවෙන් කියන්නේ විසින් එල්ටීටී සංවිධානය පළවා හරියට පස්සේ තමයි කරු සභාපතිතුමනි එම ස්ථානයේ එම ජනතාව කියන විදිහට නාවික හමුදා කඳුරක් ස්ථාපිත කරලා තියෙන්නේ. යුද්ධ අවසන් වෙනකන් එහෙම කඳුරක් ස්ථාපිත කිරීම අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් යුද්ධයල අවුරුදු 10කට පස්සේ එතන නායක හමුදා කඳුළු අකුර 36ක් ඒක ඇතුළේ තියෙනවා සමපකාර ගොඩනැගිලි කෝවිල් පල්ලි මොන්ටිසෝරි ගොඩක් තියෙනවා ඉතින් දැන් ඒ කඳවුරයි පවත්ත කරන්නේ මිනිස්සු සත්‍යාග්‍රහ කරන අවුරුදු 6ක් තිස්සේ කතා කරනව ඉල්ලනවා දැන් මාසතුවේ වුන් ඒ සිටියම ලබා දුන්නා ඒ මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නාවික හමුදා කඳවුරක් අවශ්‍ය නිසාය ප්‍රදේශයට ජනතාවගේ පාරම්පරික ඉඩම් ටික අක්කර 36 ලබා දීලා මුස්ලිම් සහ දෙමළ දෙගොල්ලන් තමයි ඉති ඊට කිලෝමීටර් දෙකක් ඈතින් ගරුවගමෙතුමනි නාවික හමුදාට ඉඩමක් දීලා තියෙනවා දමා එතෙන්ටත් ගියා එතන නාවික හමුදාව කුඩා කඳවුරක් පිටවලක් තිබෙනවා ඒ නිසා අපි ඔබතුමාගෙන් මම මේ උදාහරණ මේක හැන්සාට් කරේ මමයි උදාහරණ දෙක ඔබතුමාට ඉදිරිපත් කරේ කේපාපිලව ඉඩම් ගැටලුව මේ සිලාවතුරු ඉඩම් ගැටලුව වගේ ඉඩම් ගැටලුව තිබෙනවා දැන් මේවා තියෙනකොට තමයි එක්සත් ජාතීන්ට හරි වෙන ජාතීන්ට හරි ඇඟිලි ගන්න වෙන්නේ දැන් පලස්තීනයේ ඔක්කොම ඉඩම් අල්ලන්න ඊශ්‍රායලට උදව් කරන එක්සත් ජනපදය ලංකාවේදී ලංකාවට කියනවා ඉඩම් දෙන්න කියලා දැන් ඒ කියන්නේ ඉඩම් දිය යුතුයි නමුත් මේ ලෝකේ පුරාම ඉඩම් අල්ල ලෝකේ පුරාම රටවල් නන්නත්තර කරන එක්සත් ජනපදයට ලංකාවට ඇඟිලි දික් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ කොහමද ඔබතුමාලා දිය හැකි ඉඩම් දෙන්නේ නැති නිසා ඒ වගේම තමයි ඉන්දියාවේ මා අවංකව සතුටු වෙනවා ජනතා මිත්‍රුනේ සමාජිකෙක් විදියට 2007 යුද්ධ යන වෙලාවේ තමයි ගරු සභාපතිතුමනි මමත් රාමලිංගම් චන්ද්‍රසේකර මන්ත්‍රීතුමත් ඉන්දියාවේ සරණාගත කඳුර වලට ගිහිල්ලා එතන ලක්ෂයකට ආසන ප්‍රමාණය 110,000 කේ කාලේ හිටියා ඔවුන්ගේ 28,500කට පුරවැසිභාවය තිබුණේ නැහැ ඔවුන්ගේ පුරවැසිභාවය ලබා දීම පිළිබඳ පනත සකස් කරන්න මෙහි තේරීකාරක සභාවක් දාන්න මුල් වුණේ ජනතා අමාත්‍ය විදියට රාමලිංගම් චන්ද්‍රසේකර මැතිතුමත් මමත් මම ගරු කරනවා අදත් සුදු කරනවා විශේෂයෙන් මේවකට හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අභ්‍යන්තර කටයුතු ඇමතිතුමා වශයෙන් ඒ තේරීකාරක සභාවේ යෝජනා පිළි අරගෙන එතුමා විසින් මුල් වෙලා ඒ ඉන්දියාවේ සරණාගති තත්ත්වයේ හිටපු පුරවැසිභාවය රහිත 28,500කට මේ මුළු පාර්ලිමේන්තු එකඟතාවය මත පුරවැසිභාවය ලබා දුන්නා. දැන් යුද්ධෙන් පස්සේ වුන්ට ඔබතුමාල එන්න කියලා මගේ දැනීමේට 6000කට අවිලා තියෙනවා. දැන් එන්න කියනකොට ගරු සභාපතිතුමනි වුන්ට කියනවා වුන්ට අක්කරයක් දෙනවා ජීවනාධාරයක් දෙනවා යනාදී වශයෙන්. නමුත් මම වුන් මම කණ්ඩායම මුණගැහුණ මාස කීපයකට කලින් එහෙම ආපු ඔබ දන්නවා අවුරුදු 20 ගානකට පස්සේ මේ මිනිස්සු වෙන්නේ ලංකාවේ කිසිම දෙයක් නැහැ තියෙන ඉඩම විතරයි දැන් ඒ ඉඩම සමහර ඒවා හමුදාව කඳුරු තියෙනවා ඊළඟට සමහර අයට හමුදා කඳුරු ප්‍රශ්න නැහැ ඉඩම තියෙනවා හැබැයි ඔවුන්ට ඒක නීත්‍යානුකූලව පවරලා දෙන්න බෑ මොකද පසු කාලයක එල්ටීටී සංවිධානය විසිනුත් ඊට පසු කාලයක යුද්ධෙන් පස්සේ දූෂිත නිලධාරීන් විසිනුත් ඔය උතුරු පළාතේ ඉන්න පදා වර්ගන ගරු අගමැතිතුමනි මේ මිනිස්සු පාරම්පරිකව හිටපු ඉඳන් විවිධ පුද්ගලන් දීලා තියෙනවා. දැන් මේක විශාල ප්‍රශ්නයක් උතුරේ. එකක් හමුදා විසින් ඉඳන් අරගෙන ඉන්න එක ප්‍රශ්නයක්. ඒ වගේම එල්ටීටී සහ දූෂිත නිලධාරීන් පගාවට කලින් තිබිච්ච බලපත්‍ර හිසෙම තිබියදී වංචනිකව බලපත්‍ර ලබා දීලා තිබෙනවා. ඒ නිසා මිනිස්සු ඉන්දියාවේ ඉඳලා එනවා හැබැයි තමන්ගේ ඉඳ මේක හමුදා විඳ නැත්තම් වෙන කෙනෙක් ඉන්නවා. තේනිසම ඔබතුමාට යෝජනා කරන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කරුණාකරලා මොකද විවේචනය කිරීමෙන් පමණක් තේරුමක් නැහැ දෙවැනි වර විවාදිත අපි විවේචනය කරන නිසා ප්‍රතිපත්ති මේ වශයෙන් මේ කිල්නොච්චි මුලතිව් වන්නි ප්‍රදේශ විශේෂම තියෙන ඉඩම් ගැටලුව මා දන්නා තරමේ යාපනයට වඩා ප්‍රබලයි මේ ඉඩම් ගැටලුව විශේෂ කාර්ය මණ්ඩලයක් දීලා විශේෂ මෙහෙයුමක් කරේ නැත්නම් ඒ මිනිස්සු තව අවුරුදු 20ක් ගියත් ওই ඉඩම් ගැටලුව විසඳන්න බෑ මොකද ඉතාම සංකීර්ණයි දෙගොල්ලම සාධාරණයි ඉන්දියාවේ ඉන්න අය සාධාරණයි ඒ වගේම ඉඩම් නැතිකම විසින් ඉඩම් ලැබිච්ච දැන් ජීවත් වෙන මිනිස්සු යුද්ධ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ඉඩම් ලාම්බලා තුරු නම් උණු සල්ලි වලට තමයි අරන් තියෙන්නේ ඒකත් සාධාරණ. ඒ නිසා මා ඔබතුමාට කියන්න කැමති මෙන්න මේ හමුදාව සහ හමුදා විසින් අත්පත් කරන් තියෙන ඉඩම් නිදහස් කරන්න ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක හමුදාවන්ගේ උපදෙස් අමත ඒ වගේම තමයි අනිත් එක මේ ඉන්දියාවෙන් එන අයට අලි දෙන්නම් කොට දෙන්නම් කියලා එන්න කියලා ආවට පස්සේ අක්කරෙත් නැහැ අක්කර භාගය කරනවා එක වෙන පහසුකම් නැති කරලා තියෙනවා ඊළඟට කරු සභාපතිතුමනි මම කියන්න කැමති දැන් උතුරු පළාතේ සම්බන්ධව ගත්තොත් තිබෙන අතිවිශාල සමාජීය ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ඔබතුමාලා දන්නවා ලෝක යුද්ධයට මුහුණ දුන්නු හැම රටකම ඒ පශ්චාත් යුද තත්ත්වයෙන් ඇතිවෙන මානසික සමාජ ගැටලු විසඳීම වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තු පිහිටලා තිබෙනවා. හොඳම උදාහරණය ජපානය, ඒ වගේම එක්සත් ජනපදය, ඒ වගේම ද වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එක හැදුවේ මේකට US වල. ඊළඟට මොනවාද මේ ජර්මනිය විශේෂයි. මොකද යුද්ධය කියලා කියන්නේ ශාරීරික භෞතික විනාශයක් විතරක් නෙමෙයි මානසික වශයෙන් අතිවිශාල විනාශයක් ගෙනත් දෙනවා. සමාජය විකෘති කරනවා. දැන් ඔබතුමාලා ඒ වෙනුවෙන් නිකන් අර දේශපාලන කතා අරුණම වෙන ඒ මානසික වශයෙන් සමාජීය වශයෙන් ඇති වෙන ගැටලු විසඳීම වෙනුවෙන් ඔබතුමාලක පැත්තෙන් ඇත්තටම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා අද උතුරේ සමාජීය ගැටලු අතිවිශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. මා පාර්ලිමේන්තු පර්යේෂණාංශයේ අපේ නිලධාරී මහත්මයන් මහන්සියෙන් සකස් කළ දුණු ලේඛන මාර්ග දිනුත් මට තියෙන පෞද්ගලික අදහස මතත් මම කරුණු කීපයක් කියන්න කැමතියි. දැන් එකක් තමයි ඔබතුමාට කියන්න කැමති ගරු සභාපතිතුමනි, කතානායකතුමනි, දැන් උතුරේ නිවාස ගත්තම විශේෂයෙන් මේවයි පවුල් ජීවිත ගත්තොත් ගෘහස්ථ හිංසනයේ ඉතාමත් වැඩි ප්‍රදේශයක් ලෙස තමයි හඳුනගන්නේ. මොකද බීමත්කම වැඩි, නූගත්කම වැඩි, විරකියාව උපරිමටම තියෙන්නේ. අති බහුතරයක් කරන්නේ කුලී වැඩ. උතුරේ තියෙන්නේ රට යන්න පුළුවන් ඔක්කොම රට යනවා. උසස් පෙළ සමත් වෙනවත් එක්කම ඒ ලෙවල් ඉවරනවත් එක්කම පාස්පෝර්ට් එක හදනවා. උතුරේ ඉතුරු වෙන්නේ කරු සභාපතිතුමනි ආණ්ඩුවේ රැකියා ලැබෙන පිරිසයි ඕ ලෙවල් පාස් වෙන්න බැරි තරුණ තරුණියන් කණ්ඩායම විතරයි. එසේ ඔබතුමාලා උතුරු ප්‍රදේශෙ ගියොත් මීට අවුරුදු 40කට 50කට කලින් ලංකාව තමයි එතන තියෙන්නේ. විශේෂයෙන්ම ගම් ප්‍රදේශවල. යාපනයේ නෙමෙයි. ගම් ප්‍රදේශවල. ඒ නිසා බීමත්කම නූගත්කම වැඩි නිසා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ට දී ප්‍රචණ්ඩත්වය ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. මම කරුණු කාරණා වශයෙන් කියන්නේ නැහැ. ඒක ඉතාම දරුණු තත්ත්වයක් තියෙනවා. ඊළඟට වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි ලිංගික හිංසනය සහ මේ කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්නේ උතුරේ. දැන් අපි කවුරුත් අහනවා අවුරුදු ගාණක් තිස්සේ මම අවුරුදු 10ක් තිස්සේ අහනවා උතුරේ වැන්දබුවන් ඉන්නවා කියලා නම් 90000. යාපනයේ දිස්ත්‍රික්ක පමණක් 38000. දැන් ඕක ඉතින් කී කී ඉන්නවා. උත්තරයක් හොයන්නේ නැහැ. දැන් මේ වැන්දබුව කවුද කරු කතානායකතුමෝ? මේ වැන්දමුවන් ගත්තොත් දැන් හැමතැනම වැන්දමුවන් ඉන්නවා ලෝකේ පුරාම ලංකාව අනිත් ප්‍රදේශවලත් වැන්දමුවන් ඉන්නවා. මේ වැන්දමුවන් අති විශාල ප්‍රමාණයක්. ඔබතුමාලා දන්න යුද්ධ නිසා LTT බැඳෙන්න බය නිසා විශේෂ මුතුරු පළාතේ අවුරුදු 16න් 15න් වගේ වයසෙන් පවා දැරිවියන් විවාහ වුණා යුද්ධයට යන එකෙන් බේරෙන්න. දැන් අවුරුදු 10කට පස්සේ අවුරුදු 26, 27, 30, 35 වැන්දමුවන් ඉන්නවා. මේ ඔක්කොම අති මේ 90000 මට සම්පූර්ණ රිසර්ච් රිපෝට් එකක් හම්බුනේ නැහැ. මම ඒක ඒ ප්‍රදේශේ කටයුතු කරන කාන්තා ක්‍රියාකාරණිකයන් අහුවට පස්සේ එතුමිය කිව්වා මේ 90000න් අඩුම ගානේ 50000ක්වත් අවුරුදු 40ට අඩු වැන්දබුව කියලා. තරුණ වැන්දබුව ඉන්නේ. ඒ නිසා ලිංග ඔවුන් රැකියාවකට ගියාම කුලී වැඩකට ගියාම විශාල වශයෙන් ලිංගික වශයෙන් පින්සාට ලක් වෙනවා. ඊළඟට රජයේ රැකියා කරන ගුරුවරියන් ඉන්නවා ඔවුනුත් වැන්දඹු. ඉතින් එතනත් වෙන අනවශ්‍ය විශාල බලපෑම් සිද්ධ වෙනවා. මෙහෙත් එමයයි. ඒක නම් නමුත් ඒ ප්‍රදේශවල එක වැඩි. ඊළඟට ගත්තොත් එහෙම ගරු සභාපති පරිතෝ ඔබතුමාලා මොකද්ද කළා තියෙන්නේ? ඔබතුමාලා මේ වැන්දඹුවන් කියන එක නිර්වචනය කළා තිබෙන්නේ යුද්ධයෙන් සාමි පුරුෂයා මිය ගිය අය තමයි වැන්දඹුවන් ලෙස සලකන්නේ. ඒ කියන්නේ මොන හරි ඔබතුමාලා කියන සහන දෙනේවට අහු වෙන්නේ ඒ ඩෙෆිනිෂන් එක අනුව යුද්ධයෙන් සාමියා මිය ගිය වැන්දඹුවන් පමණයි. නමුත් අපි දන්නා යුද්ධ කාලේ කසාද සහතික අසංකර කර කසාද බඳින පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. මිනිස්සු කසාද බඳ සහතික නැතුව දැන් එතකොට දැන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. විවාහ වෙලා තමගේ මහත්මයා යුද්ධයෙන් LTT හරි හමුදාවෙන් හරි මැරිලා කාන්තාව වැන්දඹ වෙලා දරුවෙක් එක්ක ඉන්නවා. හැබැයි එයා අර විවාහ සහතිකේ නැහැ. ඊළඟට එක්කෝ දික්කසාද වෙලා ගිහිල්ලා මොකද යුද්ධයේ කාලේ ඇතිවෙච්ච සම්බන්ධතා යුද්ධේ වගේම විනාශකාරී. ඒ වෙලාවට පණ බේරෙන්න සමහර විවාහ සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. ඒ අය මේකට අයිති වෙන්නේ නැහැ. මොකද මැරිලා නැහැනේ මහත්තයා කොහේ හරි ඉන්නවා ඩිවෝස් වුණා. ඒ නිසා ඔබතුමාලාගේ නිර්ණායක අර තේලමේ කියන්නේ එතෙන්ට ගැළපෙන නිර්ණායක නෙමෙයි. ඔබතුමාලා වැන්දඹුවන් සම්බන්ධව නිකම්ම නිකං අර ඔහේ ෆ්ලට් විදියට හිතලා තමයි තීරණය අරන්ති. ඒ නිසා සැබෑ වැන්දමුවන් ප්‍රමාණය සැබෑ කාන්තාවන් මූලික වෙච්ච පවුල් ප්‍රමාණය උතුරේ මං මෙතන කාන්තාවකට කැමතිතුම ඉන්න නිසා මම ඔබතුම ඉල්ලාසින ඔබතුමගේ කණ්ඩායමක ඇත්තට මේක හොයන්න කියලා සැබෑ වැන්දම ප්‍රමාණය 90,000ට වඩා 30-40,000ක් වැඩි. මොකද මේ වැන්දමුවන් යුද වැන්දමුවන් කියන මේ නිර්වචනය පතු නිසා සැබෑ වැන්දම ප්‍රමාණයට වඩා ඊළඟට ගත්තොත් මම මේ මාර්ය සේනරාජ මැතිතුමා මූලික සභාපතිත්වයේ දරන කාර්ක සභාවදීත් මම යෝජනා කළා. දැන් මේ තරුණ වැන්දඹුවන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවකට සභාපතිත්වමනේ ඔවුන් නැවත විවාහ වෙන්න කැමති සමහර අය. දැන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ සෙබළුන්ගේ වැන්දඹුවන්ට පසුගිය කාලේ විශාල බාධාවත් තිබුණා. ඔවුන්ට නැවත විවාහ වෙන්න ඕනුණත් විවාහ වෙන්න බෑ නීත්‍යානුකූලව මොකෝ. විවාහ වෙච්ච ගමන්ම තමන්ගේ මියගිය සාම පුරුෂයාගේ වැටුප නැති වෙනවා. නමුත් පසු කාලීනව මට මතක නැහැ මොන ආණ්ඩුවද කියලා මොන ආණ්ඩුවත් හොඳ දෙයක් කළා. ඒක අහෝසි කළා. ඒක අහෝසි කරලා
ඕඩර් ප්ලීස් ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා මුලසෙන පැමිණේ.
හොඳයි. ඒ නිසා දැන් මේ යුද සෙබළුන්ගේ වැන්දඹුවන්ට නැවත විවාහ වෙන්න පුළුවන් තමන්ගේ මියගිය සාම පුරුෂයාගේ වැටුපෙන් මං හිතන්නේ අඩක්ද කොහෙද ලබා ගන්න ගම. දැන් උතුරේ යුද්ධෙන් මියගියපු වැන්දඹු මේ අයගේ වැන්දඹුවන් ඉන්නවා. ඔවුන් සමහරට LTT වෙන්න පුළුවන්, සමහරට LTT නොකර වෙන්න පුළුවන්. මොකද උතුරේ හිටපු මිනිසුන්ට ඒක ඒගොල්ලන්ගේ දේශපාලන සමහරට තෝරා ගැනීම, සමහරට ඒගොල්ලන්ට කරන්න දෙයක් නැතුව තෝරා ගැනීම. ඉතින් අපි යෝජනා කළා ඇත්තටම මේ නැවත විවාහ වීමට කැමති උමනාව තියෙන ඒ කාන්තාවන්ට යම්කිසි ඇත්තටම මේ වෙඩින් සපෝට් එකක් දෙන්න කියලා. විවාහ වෙන්න උදව් කරන්න කියලා ගරු සභාපතිතුමනි. මම දන්නවා මේකට අපේ රටේ කළු මාධ්‍යයි අමු ජාතිවාදිනු මේකට අනිවාර්යෙන්ම මේ විවේචනය කළා. මම හෑන්ඩ්ෂේක් කරනවා මේ අපිට වඩා පසුගාමී කියන පස්සෙන් ඉන්න ඉන්දියාවේ කේරළේ කරපු දෙයක්. මොකක්ද? ඔවුන් මේ වැන්දපු කාන්තාවන්ට නෙමෙයි. මේ බලන්න මම හෙඩ්ලයින් එක කියන්නේ හින්දු පත්‍රයෙන් ගත්තේ. මේ බලන්න කේරළේ ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුවත් නෙමෙයි. loans up to 3 lakh to start self employment ventures එහෙම කියලා තියෙනවා. මොකද්ද? මම මේක කියන්න එක ගිහිල්ලා දිගට ඉඳලා තියෙනවා. wedding aid an order has been issued to provide wedding assistance of 30,000 indian rupees, it's around 100,000 rupees sri lankan rupees, to transgender couples. The aid will be given if one of the partner is a transgender. me lingika sankrantika an washen ina janathawata kerale indiyave එහෙම අය කසාද බඳිනවා නම් ආණ්ඩුවෙන් ණයක් නෙමෙයි, ඔබතුමාලගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් ගන්න නෙමෙයි, රුපියල් ලක්ෂයක් දෙනවා කසාද බඳින්න කියලා ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සුන්ට. මොකද ඔවුන් ඉතාම සමාජයේ පහළට සදාපු ජනතාවක් නිසා. අපේ රටෙත් එහෙමයි. LGBT කමියුනිටි එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ත්‍රස්තවාදීන්ට අතට පහලින් ඉන්නේ. දැන් අපිට වඩා පසුගාමී ඉන්දියාව කොච්චර ආලෝක වර්ෂ ගානකින් ඉස්සරහින් ඉන්නවද? ඉතින් මම මේකයි කියන්නේ, කරුණා කරලා මේ වැන්දඹුවන් මරණකම්ම වැන්දඹුවන් වශයෙන් ඉන්න ඕනේ නෑ. ඔවුන් කැමති නෑ අපිට බලෙන් විවාහ කරන්න ඕනෙත් නෑ. ඒ නිසා ඔබතුමාලගේ නිර්වචනය වෙනස් කරන්න. දෙක, මේ අය විවාහ වෙනවා නම් ඔවුන්ට යම්කිසි සහනයක් දෙන්න, උදව්වක් කරන්න. ඒ වගේම තමයි කරු සභාපතිතුමනි උතුරේ අති දවන්ත ඛේදවාචකයක් තියෙන ලිංගික හිංසන වශයෙන්. එතන තියෙනවා රේප් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ විශේෂයෙන් මේක කනගාටු වෙනවා විදේශගත වෙච්ච, උතුරේම විදේශගත වෙච්ච වැඩිපුර විදේශගත උතුරේ අය නිවාඩුවට අවිල්ලා, විශේෂම අවිල්ලා මොකද්ද කරන්නේ, ලක්ෂ ගණන් සල්ලි ගෙවලා ගාමීය කාන්තාවන් කැමැත්තෙන් සහ අකමැත්තෙන් දූෂණය කරන ඒවා වීඩියෝ කරලා ඒවා විකුණන දැවන්ත ජාවාරමක් උතුරේ තියෙනක අපි කවුරුත් දන්න දෙයක්. ඒක බොරුවක් නෙමෙයි. දැන් විද්‍යා ලෝකනාදන් දැරිවිය පුංකුඩුතිව් වල දූෂණය කරේ මොකටද? දූෂණය කරේ කඩු සභාපතිතුමනි නිකම්ම නිකම් දූෂණය සඳහා පමණක් නෙමෙයි. ඒක වීඩියෝ කරා විකුණන් ඔය ස්විස් කුමාර් කියන පුද්ගලයා ඔහු එක වීඩියෝ කරේ ඔය එකට සල්ලි දුන්නා ඔගේ කට්ටියට. ඒක එක සිද්ධියක් නෙමෙයි ඒක උතුරේ ප්‍රසිද්ධ කරුණා. විශේෂයෙන්ම උතුරේ දූපත් ප්‍රදේශවලත් ඔය කිල්න වන්නි ප්‍රදේශයේ දුප්පත් අසරණ කාන්තාවන් රුපියල් ලක්ෂයක් දෙනවා කිව්වොත් ඒක ලක්ෂයක් හොයන්න බෑ අවුරුදු ගානකට. ඒ නිසා මෙන්න මේවට උත්තර හොයන්න ඔබතුමාට ලොකු වැඩ කරන්න බෑ. ලොකු වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයිනේ. අඩු ගානේ මෙන්න මේවා කරන්න. ඊළඟ කරු සභාපතිතුමනි, දැන් මේ ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය, සමාජ ප්‍රශ්න සම්බන්ධ උතුර ජනතාවට කොහොමද පැමිණිලි කාන් තියෙන්නේ? කවුන්සලින් සෙන්ටර්ස් නෑ, පොලිසිය තමයි තියෙන්නේ. දැන් උතුරේ ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්. දැබතුමාලා පහුගිය කාලේ මේ ආණ්ඩුවයි කලින් ආණ්ඩුවත් මං හිතන්නේ පොලිසියට හමුදාවට දෙමළ තරුණ තරුණියන් බඳව ගන්න උත්සාහ කළා. නමුත් ඉත අඩු ප්‍රමාණයක් තමයි ආවේ. අද වුණත් ඔබතුමාලා ගිහලා බලන්න යාපනයේ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකතුමාගේ සීල් එක තියෙන්නේ සිංහලේ. අපි අර එක හෝල් එකක් බුක් කරන්න ගත්තම අපිට හම්බුනේ සිංහලෙන් සීල් එක ගහලා අපි එක බුක් කරන්න ගියේ සිංහල එකෙන් නෙමෙයි. නමුත් ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් ඒක එතුමගේ වැරද්ද නෙමෙයි. ඉතින් දෙමළ නිලධාරින් නෑ. දෙමළ නිලධාරින් එන්නේ නැත්තේ ඇයි? එන්නේ නැත්තේ ඔබතුමාලා දාන නිර්ණායකවට අනුව ඒ අධ්‍යාපන සුසුකම් පොලිසියට සහ ඉහළ තනතුරට බැඳෙන්න උන්ට නෑ. මොකද මම කිව්වාගේ උසස් පෙළ සමත් වෙච්ච අය රට යනවා, ඕලවල සමත් වෙච්ච අය තමයි ඔය ඉන්නේ. ඒ අය තමයි මෙහි ඇවිල්ලා කොත්තු ඔබතුමාලා ඕන ඔබතුමාලා ඒ වගේ කඩවලට යන්නේ නෑ. ඔබතුමාලා මේ සාමාන්‍ය හෝටල් වලට ගියොත් කොළඹ කොටුව මරදාන බොරැල්ල නුගේකොඩ හැමතැනම තියෙන. ඔය කොත්තු කඩවල වලට ගියොත් ඒ වගේ කොත්තු ගහන්නේ කවුද? ගම නිකන් අහන්න එක්ක කිල්නොච්ච එකයි එක්ක හැටන් කියයි. ඕක තමයි. හාඩ්වෙයාර් වල බර උස්සන්නේ කවුද? සම්පූර්ණ අද කොළඹ පහළ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ අමු ශ්‍රම වහල් සේවයේ තියෙන්නේ වන්නියේ තරුණයන්ගේ. හාඩ්වෙයාර් වල සර්විස් ස්ටේෂන් වල සමහර සර්විස් ස්ටේෂන් තියෙනවා මේ පළවත්ත නුගේවඩ පැත්තේ රුපියල් 700යි ගෙවන්නේ උදේ 7 ඉඳන් රෑ 12 10 වෙනකම් වැඩ කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ඔබතුමාලා අති විශාල කේද ඇත්තට මැරුණ ළම හොඳයි කියලා ළමයි අපි සර්විස් එකට ගියාම කියනවා යුද්ධෙන් මැරුණ ළම හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලා යෝජනා කරන්නේ කරුණා කරලා ඒගොල්ලන්ගේ සුදුසුකම් අඩු කරලා බඳවාගැනීම සුදුසුකම් අඩු කරලා ඔවුන් මේ පොලිසිය වලට හමුදාවට එන්න කැමති. ඒක බඳව ගන්න විශේෂයෙන්ම කාන්තාවන් දැරිවියන්. ඊට පස්සේ ඒගොල්ලන්ට අවුරුදු 5ක් විතර කාලයක් දෙන්න ඒ අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කරගෙන පොලිසිය සාමාන්‍ය සේවයට අනුයුක්ත වෙන්න. එහෙම රිෆෝම්ස් පැත්තෙන් හිතන්නේ නැතුව කරු සභාපතිතුමනි නිකන් බිල්ඩින් ඕපන් කරා කියලා බෑ. සිංහල නිලධාරීන්ට දෙමළ උගන්වලා කරන්න බෑ කොච්චර කාලයක් ගියත්. ඉතින් ඒ නිසා මේක තියෙනවා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්න තියෙනවා කරු සභාපතිතුමනි. විශේෂයෙන්ම සමාජීය වශයෙන් ගත්තොත් උතුරේ දවන්ත වශයෙන් තිබෙනවා කුල පීඩනය. දවන්ත වශයෙන් තියෙනවා මිත්‍යා විශ්වාස. ඔබතුමා දන්නවා අද උතුරේ තියෙන ඉඩම් ගැටලුනේ එකක් තමයි මට මේ ළඟදී ආව මහජන දිනේට කෝපායි ප්‍රදේශයක තාත්ත කෙනෙක්. ඔවුන් අවුරුදු 80ක් තිස්සේ වගා කරන ඉඩම අයිතිකරුවා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්නේ. ඒ තා මේ ගොවිතා මේ තාත්තා අර අඩු කුලයයි සම්මත කුලයක කෙනෙක්. අවුරුදු 80ක් ඔහුගේ 100ත් ඔහුගේ තාත්තත් ඔහුත් වැඩ කරන ඉඩම දැන් මේ වැල්ලවත්තේ ඉන්නවා කියන ඒ මොනවාද ඉහෙලයි කියලා සම්මත කුලේ අය ඔවුන්ට නොදී ඔවුන් මිලදී ගන්න ලෑස්ති වෙන කට්ටියකට දෙන්න යනවා. ඉතින් මේකට හේතුව මම දන්න ඉඩම් විකුණන මිනිසුන්ට අයිතියක් තියෙනවා පෞද්ගලික වශයෙන්. නමුත් කුලවාදයේ බැඳීම නමුත් ඔබතුමාලා ඒ කුලවාදය විශාල සමාජ ප්‍රශ්නයක් ආතන වශයෙන් අරන් බලන්න. මම දන්නවා එක ඉංජිනේරින් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා යාපනයේ. මගේ බැච් එකේ හිටපු කෙනෙක් තමයි ඒක ප්‍රධානියා. දහු කියනවා ඉංජිනේරය ඉන්නවා අඩු කුලයයි සම්මත දෙමළ තරුණ දෙමළ ඉංජිනේරු මහත්මෙක් QS ඉන්නවා ඊට වඩා ටිකක් අඩු තනතුරක් තරමක් පොඩ්ඩක් අර මොනවාද ඉහළ කුලය කියලා දැන් මේ දෙන කෝඩිනේට් කරන්න නැහැ කියලා. දැන් සාමාන්‍ය QS ඉංජිනේරගේ ඇඩ්වයිස් පිළිගන්න ඕනේ. කෝඩිනේට් කරන්න නැහැ කුලේ නිසා. ඉතින් මම මේ කියන්නේ මේවා සමාජීය ප්‍රශ්න. මේවා විසඳන්න පුළුවන් අවබෝධය හරහා. මිත්‍යා විශ්වාස කිල්නොච්ච ප්‍රදේශයේ මීට මාස 7කට කලින් අපි කණ්ඩායම මුණගැසෙ වෙච්ච වෙලාවයි මම කියන්නේ. ඒක උදාහරණයක් කරු සභාපතිතුමනි. මොකද උතුරු පළාතේ තමයි මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් ශුද්ධ මූල්‍ය වලින් කාන්තා ජීවිත සහ මුලින් විනාශ කරලා තියෙන්නේ. 100ට ගිය අවුරුදු විතරක් 70ක් වෙනකොට පත්‍රවල වාර්තා වුණා. දැන් මම කර මම ඒ කරපු සාකච්ඡාවට අවිල් හිටියා එවැනි ප්‍රශ්නෙට මුණ දුන්න එක කාන්තාව. දැන් මම මේක ගන්නෙ මයික්‍රෝ ෆයිනෑන්ස් පැත්තෙන් විතරක් නෙමෙයි මිත්‍යා පැත්තෙන්. දැන් එතුමිය රුපියල් 50000ක ණයක් කරන් ඔය මයික්‍රෝ ෆයිනෑන්ස් එක. අරන් මොකද්ද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි රුපියල් 35000ක් වියදම් කළා සුරයක් දාලා. තමන්ගේ දරුවට. ණය 50000යි මන් දන්නේ පොලිය කීයද කියලා. 35000ක් වේදන් කළා දාන සූර්යා. ඉතින් ඒවටම උඩකට දෙනවා දේශපාලනඥයොත් එක්කෝ කොයි ලෝකේ හරි තමන් යන තැනකට යන්න බැරිය ඔය ගස්කල් අස්සේ යනවනම් ඒවා පත්තරවල ටෙලිවිෂන්වල දාන්න නැතුව ඕන මිත්‍යාවක් පස්සේ රටේ රාජ්‍ය නායකයෝ ගියාට කමක් නෑ අපිට. හදයි රාජ්‍ය නායකයා ඒවට ගිහිල්ලා ආ ඒ ඔක්කොම මිත්‍යා පස්සේ දුවලා ගස්කල් අස්සේ ගිහිල්ලා ඒවා ටෙලිවිෂන් වලින් ජනමාධ්‍ය වලින් SB එකකින් ඔක්කොම දැම්මට පස්සේ දෙකිනොච්චේ දුප්පත්තම්ම හිතන ඔයාට තිරුපති යන්න සල්ලි නැති නිසා එයාට වෙන කොහේ හරි යන්න සල්ලි නැති නිසා ඉතින් යා මොකද කරන්නේ යා 50000 ණයක් කරන් 35000 සූර්යයක් දානවා දරුවට ඊට පස්සේ වස බීලා මරනවා ඉතින් ඒ නිසා මම ඔබතුමාට මේ සමාජීය ප්‍රශ්න ප්‍රමාණයක් කිව්වේ කරුණාකරලා ඒවට මැදිහත් වීමක් කරන්න නැත්නම් ඔබතුමාලට යුද්ධයට වචා වඩා විනාශ වෙච්ච උතුරු පළාතක් තමයි දැන් ගොඩනගමින් තිබෙන්නේ ඒ වගේම කරු සභාපතිතුමනි මම උදේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු නිසා නැවත කියන්නේ අකිල විරාජ ඇමතිතුමාට මම මුලිනුත්ව අතිවිශාල මානසික ගැටලු ප්‍රමාණ මානසික රෝගීන් බාටපත් වෙච්ච ප්‍රමාණයක් ඉන්නවා මම කියන්නම් මේ රසපත්තරේ මාතු 12 පළ කරපු එක එකක් මෙරි මෙරි දුක් විඳින යුදවැදිනු මිනිස්සු කියලා වෛද්‍ය රුවන් එම් ජයතුරුංග මහතාගේ ලිපියක් ඒක කියනවා හමුදාස බලයක් ගැන කතාවක් මම ඒක කියන්න මම වෙලාව යන නිසා ඔක්කොම කියන්න බැරි වෙයි ඔහු කියනවා මම 1987 තමයි වඩමාරච්චි මෙහෙමට සම්බන්ධ වුණේ. අපේ ප්‍රධාන ඉලක්කය වුණේ යාපනයේ අර්ධද්වීප නිදහස් කරන LTT අල්ලගෙන තිබුණු ස්ථාන විනාශ කර දැමීම. මගේ ඉස්සරහ මාත්‍යෙක් ගියපු සබලා මැරුණා. ඔහුගේ වේදනාව වේදනාවෙන් ලේ පිරුණු මූණ මට අදටත් අමතක කරන්න බෑ. නිල ඇඳුම ඇඳට මාත් මිනිස්සෙක්. මට විශාල බයක් දැනුණා. මට අතීතය අමතක කරන්න ඕන වුණා. ඒ ත්‍රූපවාහිනිය පවා සටන් ජවනිකාව දකින්න බැරි තරම් මාව කම්පාට පත්වලා ඉන්නේ. මේ ගැන කතා කරන එක පාව මට වේදනාවක්. මම අකාලේ වියපත් වෙලා මට හැමදාම ලෙඩ කන්න බොන්න පිරියක් නැහැ. සතුට කියන දෙයක් කාලෙකින් හිතට දැනෙලා නැහැ. කිසිම දෙයකට අවධානයක් දෙන්න මට හයියක් නැහැ. හැමදේම අමතක වෙනවා. මාත් එක්ක හිටි අනික් සබලුන්ගේ නම් පවා මට අමතකයි. ඒ විතරක් නෙමෙයි. ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා. මට පාලනය කරගන්න බැරි තරම් තරහ යනවා. පවුල යටත් ඒ නිසා මාව එපා වෙලා. මේ යුද්ධේ ශක්තිමත් පැත්තේ හිටපු සෙබලෙක්ගේ මානසික ප්‍රශ්න මේ. යුද්ධේ විඳි වැඩිපුර විඳි දෙක පැත්තේ හිටපු දෙමළ අම්මා කෙනෙක්ගේ කතාව මම කියන්නේ ටිකක් දිග නිසා මම කියන්නේ ඔවුන් ඊටාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර කරමින් ඉහළ මට්ටම හිටපු අය හැමදේම නැති වෙලා මොකද්ද කියන්නේ? අය කියනවා 77 ඉඳලා දෙමළ වැසියන්ට සිදුණු දේ ගැන හිතාදි දෙවියන් පවා අන්ධ වෙලා කියලා හිතනවා. පල්ලියට යන්නත් හිතක් නැහැ. මට මං ගැනම තරහක් වගේ වේදනාවක් ඇති වෙනවා. වෙනදා අපි නත්තලත් අලුත් අවුරුද්දත් ඉතා ඉතලින් සමරපු අය. ඒත් මේවත් තව අපි රස කැවිලි හැදුවේ නැහැ. හැදුවත් කාට බෙදලා දෙන්නද? ඒත් හැම දුකක්ම අපේ කරපිට වැටලා තියෙන්නේ. මේ පීඩාවට වඩා ශිල්විඩි ප්‍රහාරකෙන් මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ වරක් දෙවරක් නෙවෙයි. ගරු සභාපතිතුමනි, කොහොම මේ දුක පත්‍රවලට ලිපි වලින් දෙන්න බෑ? අතිවිශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් කියන්නේ ඔබතුමාට ලොකු වැඩ කරන්න බැරි නම් කරුණා කරලා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේවා ස්වේච්ඡාන් වැඩ කරන්න කැමති සමහර ස්වේච්ඡා සංවිධාන තියෙනවා. සමහර දෙමළද සිංහලද කියලා බලන්න නැතුව ඔබතුමාලක අමාත්‍යංශ ශක්තිය නැතිනම් කරුණා කරලා මේ මිනිසුන්ගේ අඩු ගන්න දුකට අහුන්කම් දෙන්න. මේ අනිවාර්යයෙන්ම මේ යුද්ධයකින් පස්සේ මිනිසුන්ගේ මානසික ආතතිය තුරන් කිරීම වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඉතින් රටේ අගමැතිවරයා මේ අමාත්‍යංශයේ බාර අරගෙන ඉන්න වෙලාවේ අනිවාර්යයෙන් මේවා කරන්න නැත්තම් මේවා එක්කෝ සිවිදිනසා ගැනීම විදියට නැත්තම් මිනිමරුම් විදියට පුපුරනවා. ඊට පස්සේ මේ අම්මගේ දරුවා මොකක්ද අහන කතාව? මේ අම්මගේ දරුවා අහන කතාව මොකද්ද කරු සභාපතිතුම? දරුවා අහන කතාව හැම විටම මතක තියාගන්න. මොකද දරුවන් තමන්ගේ සාම පුරුෂයන් අතිවිශාල ප්‍රමාණයක් අහිමි වෙච්ච පක්ෂක සමාජිකෝ නිසා මා ඉතා හොඳින් දන්නවා තමන්ගේ සාමියා හමුදාවෙන් උස්සලා මරුවාට පස්සේ නැත්තම් හිරේ අත්තලංගු අවුරුදු 10 15 විතර ඉන්න අම්මලා දරුවන්ට මොනවද කියන්නේ කියන්නේ. ඔවුන් ඉතාම අමාරුවෙන් තමයි පසුකාලින ගොඩ එන්නේ. ඒ නිසා මේක පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ඊළඟට අවසාන වශයෙන් මම යෝජනා කරන්න කැමති ගරු මේ අමාත්‍යංශයට දැන් ඔබතුමාලා උතුරේ ගැටළු විසඳීම සම්බන්ධ සල්ලි වෙන් කරනවා. හැබැයි ඒවට වැඩ කරන්නේ නැහැ. සල්ලි වෙන් කරාට වැඩ කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමාලා ගෙවල් හදන්න කියලා සල්ලි වෙන් කරා ගෙවල් හැදෙන්නේ අඩුවෙන්. දැන් ඔබතුමාලා ගෙවල් ගෙකට ලක්ෂ 8ක් දෙනවා. ඒක සමහර අයට නැහැ. ඉතින් මේ ලක්ෂ 8න් ගයක් හදන්න බෑ. ඒක පළවෙනි දේ. දෙක තමයි ග්‍රාමීය පාරවල් ඉතාම අමාරු හදන්න. හදලා නැහැ දුරු. ඉතාම දුර්වලයි. ඔබතුමාලා බැලුවොත් උතුරු ප්‍රදේශයේ විශාල වශයෙන් ග්‍රාමීය පාරවල් ඉතාම දුෂ්කර තත්ත්වයක තියෙනවා. මිනිස්සු දූවිලි නාගෙන තමයි මිනිස්සු යන්නේ. මේ කිල්නොච්චි වගේ ප්‍රධාන නගරයකට නගරෙන් මීටර 200ක් ගියාට පස්සේ තියෙනවා සමහර ප්‍රධාන පාරවල් යන්න බැරි තරම්. ඒ වගේම තමයි මම මෙතන මන් දන්නා කෘෂිකර්ම ඇමතිවරයා ඉන්නවද කියලා මේ මංකොල්ලයක් සිද්ධ වෙන්නේ. මේවා සමහර පාරම්පරික දේවල්ද නැත්නම් වෙළෙන්දු හදාගත්ත කුමන්ත්‍රණද කියලා මම දන්නේ නැහැ. දැන් මේ දවස්වල උතුරු පළාතේ සහ ලංකා ප්‍රදේශ හැමතැනම ගරු සභාපතිතුමනි වී අසළු නෙලන. දැන් උතුරේ වී ගන්න එන්නේ ඔය පොළොන්නරුවෙන් එන වී මාෆියාවල ඔක්කොම තමයි වැඩි ප්‍රමාණයක්. මේක අරුම පුදුම දෙයක් තියෙනවා ගරු සභාපතිතුමා සභානායකතුමන් ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යවරයා මගින් හරි කණ්ඩායමක් කරලා බලන්න කියලා. සම්ප්‍රදායක්ද මම දන්නේ නැහැ. මං හිතන්නේ මාවිසේන රාජ මැතිතුමාට ඒක කියන්න උත්තර කියන්න පුළුවන් එතුමා ඒ ප්‍රදේශයේ පුද්ගලයන් නිසා. දැන් මට නිශ්චිත වශයෙන් ඉතාවක් කියමින් ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව කියපු දෙයක් තමයි දැන් වී කිරණ කොට වී බර කිරණ කොට වී මිටියක් කිලොච්චේදී වී මිටියක් සලකන්නේ කිලෝ 74ක් තියෙන්න ඕන. කිලොච්චේදී මිටියක් කියන්නේ කිලෝ 74යි. වවුනියාවේදී කිලෝ 72යි. පොළොන්නරුවේදී කිලෝ 64යි. මමත් එක පිළිගත්තේ නෑ. මමත් කිව්වා මේ පිස්සු කතා කියන්න එපා, මිනිස්සු මෝඩයෝ නෙමෙයි කියලා. නමුත් වෙලෙන්දෝ එක එක තර්ක විතර්ක හදාගෙන කිල්නොච්චේදී වීමිටියක් කියලා කියන එකට කිලෝ 74ක් තියෙනවා. ඔවුන් ඒක ඒ මිටියම ඔවුන්ට 64ට උන් නිකුරනවා කිලෝ 10ක් අරගෙන. ඒ නිසා එවැනි මංකොල්ල කැම් තියෙන. ඒ වගේම තමයි මම මීට කලින් කල්තැබි විවාදයක් මේ කරා උතුරු පළාතේ ඉන්නවා කුඩා සිංහල ජනතාවකුත් කුඩා මුස්ලිම් කණ්ඩායමක්. විශේෂයෙන්ම මේ සිංහල ජනතාව වැඩිපුර ඉන්නේ දකුණු වවුනියාවෙත් ඔය වැලියෝ ප්‍රදේශේ. දැන් ඒවයි තියෙනවා විශාල ප්‍රශ්නයක් කරු සභාපතිතුමනි. උතුරේ ඒ සිංහල ජනතාවට සිංහල පාසල් වලට ගුරුරුන් බදවා ගන්න නැති එක පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අපි කියන්න ඕන දැන් දකුණේ ජාතිවාදය වගේම උතුරු පළාත් සභාව ඒකේ දේශපාලනඥය. ඒක සමහර නිලධාරි ජාතිවාද ලෙස කටයුතු කරොත් වෙන දේ තමයි ඒ උතුරේ ඉන්න මුස්ලිම් සහ සිංහල ජනතාව අනිවාර්යයෙන්ම ජාතිවාදීන්ගේ අත්අඩංගුවටපත් වෙනවා. සිංහල සහ මුස්ලිම් ජාතිවාදී. දැන් මම වකීමෙන් කියන උතුරු පළාතේ සිංහල පාසල් දෙමළ පාසල් වලට ගුරු හිඟය සඳහා ගුරුවරුන් බදවා ගන්න ගැසට් එක ගහනකොට උතුරු පළාත් සභාවෙන් සිංහල පාසල් වලට ගැසට් එක ගහන්නේ නැහැ. සිංහල පාසල් තියෙන්නේ මුළු උතුරෙම මම හිතන්නේ පාසල් 40ක් නෑ. ඒ වගේම එදෙන කොන්දේසියක් දාලා තියෙනවා උතුරු පළාතේ අවුරුදු 6ක්වත් පදිංචි වෙලා ඉන්න ඕනි කියලා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
හොඳයි. ඉතින් අපි දන්න දේ තමයි උතුරු පළාතේ අවුරුදු 6ක් පදිංචි වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් සිංහල ජනතාව 2000 තිබුණේ නැහැ. ඒසා ඒ කොන්දේසිය දාපු ගමන්ම සිංහල ගුරුරු බඳව ගන්න බැරි වෙනවා. ඉතින් අනිත් එක තමයි මිනිස්සු ඔබතුමාලා දන්නා මිනිස්සු රැකියා ලැබිලා එහෙ ගියාට පස්සේ ඒගොල්ලන් එහෙ පදිංචි වෙනවා විවාහ වෙනවා එහෙම තමයි. හොඳම උදාහරණ අම්පාර දිස්ත්‍රික්කේ. අම්පාර දිස්ත්‍රික්කේ ඉන්න සිංහල ජාතක වැඩි ප්‍රමාණයක් එහෙ පදිංචි සේවයට ගේපු නිලධාරී. ඉතින් එහෙම වෙයි උතුරේ සිංහල ජනතාව ගියොත්. ඒ වගේම තමයි මම කියන්නේ සිංහල ජනතාවගේ උතුරු පළාත බහුතරය කරන්න කියලා නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ කොහොමත්. නමුත් සිංහල ගුරුවරු බඳවා නොගැනීම එක පැත්තකින් අසාධාරණයක් වගේම ජාතිවාදී ක්‍රියාවක් ලෙස මේ ජනතාව තේරුම් ගන්න. අධ්‍යාපන ඇමතිවරයා පිළිගත්ත එකට උත්තර දෙනවා විසඳනවා කියලා. නමුත් මම දන්නා තරමින් තාම විසඳුමක් නැහැ. මම තමයි විශ්ුතිවන්ත වෙනවා වවුනියාව අධ්‍යාපන පීඨේ සිංහල අංශය අවුරුදු 14ක් තිස්සේ වහලා තිබුණා. දැන් අපි මෙතන කල්තබිම වාදී කිල්ලුවාට පස්සේ ආණ්ඩුව පොරොන්දු වුණා ඒ සිංහල අංශය පටන් ගන්නවා කියලා. අපි බලාපොරොත්තු වුණා අඩු ගානේ ඉදිරි මාස කීපයකදී පටන් ගනී කියලා. ඒ වගේම මම අවසාන වශයෙන් යෝජනා දෙක තුනක් කියන්න කැමතියි. ඔබතුමාලා උතුරේ ආර්ථික සංවර්ධනය කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ විඳන්න බෑ. ඉතින් අපි ඔබතුමාගේ ඉල්ලාගෙන ඔබතුමලා පහුගිය අවුරුදු 5ට උතුරේ එක කර්මාන්ත ශාලාව පටන් අරගෙන නැහැ. මා දන්නා තරමින් යුද්ධය අවසන් වුණාට පස්සේ පසුගිය ආණ්ඩුවේ ඇඟලුම් කර්මාන ශාලා හතරක් පටන් ගත්තා. ඒ ටික විතරයි තියෙන්නේ. ඉතින් අපි ඔබතුමාට යෝජනා කරනවා කරුණාකරලා KKS වල සිමෙන්ති කර්මාන ශාලා පටන් ගන්න. අඩු ගානේ පැකින් වලින් පටන් ගන්න. පුත්තලෙම හදන සිමෙන්ති ටික ගෙනිහිල්ලා පැක් කරන්න KKS වල. එතන විශාල ඉඩම් තියෙනවා. එතන රස්සා හම්බ වෙනවා. එතන ඉංජිනේර්ස්ලා යනවා. එතන කොමියුනිටි එකක් ඇති වෙනවා. කල්චර් එකක් හදනවා. නැත්තම් කුලි වැඩ කරන මිනිස්සුන්ගෙන් දීවරයන්ගෙන් උතුරක් හදන්න බෑ. ඒගොල්ලන්ගේ පමන
වෙලා හරි අවසන් කරන්න.
ඒ නිසා ඒ වගේම පරන්තන රසායන කම්මල මම මගේ අයවැය මේ අයවැය වාද හතරම මම කිව්වා පරන්තන රසායන කම්මල හදන්න කියලා. අඩු ගානේ සල්ෆියුරික් බෝතල් කරන්න ගෙනහිල්ලා. මෙහෙන් සල්ෆියුරික් ඉම්පෝට් කරලා එහෙ කියලා පැක් කරන්න. ඇයි ඔබතුමාලා ඒවා කරන්නේ නැත්තේ? ඒ වගේම KKS වරාය අඩු ගානේ එතන මොනවාද එතන සී පෝට් එකක් හදන්න ඩ්‍රයි පෝට් එකක් හදන්න
අවසන් කරන්න මම.
ඒ නිසා එහෙම දේවල් කරලා අඩුම ගානේ තවත් එක යෝජනා කරනවා මිල්කෝ එකේ පුංචි ෆැක්ටරියක් දාන්න වන්නි පළාතේ. මොකද ඒ විශාල සත්ත්ව පාලනයක් තියෙන. ඒ වගේ ප්‍රායෝගික දේවල් කරන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාලගේ මේ අමාත්‍යංශ විවාදයේදී ඇත්තටම උතුරු පළාතේ ජනතාව නොසලකා හරිමින් අවුරුදු ගණනා කඩ කිරීම පිළිබඳ අපේ කනගාටු ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
Honorable DM Swaminathan. Your 11 minutes.
இன்று இந்த விவாதத்திலே சில புள்ளியான கருத்துக்களை முன்கொண்டு வந்திருக்கின்றார்கள். அவைகளை நான் முதன்மணியாக தீர்க்க வேண்டும். கடந்த 2015 ஆண்டு மலர்ந்த நல்லாட்சி அரசியலே மீள்குடியேற்றம் புனர்வாழ்வு வழக்கு அபிவிருத்தி மற்றும் இந்து சமய அலுவலக அமைச்சர் நியமிக்கப்பட்டதன் மூலமாக 3.5 வருட காலமாக என்னால் முடிந்த சேவைகளை இவ் அமைச்சின் மூலம் ஆற்றியுள்ளேன் என்பதை இச்சபைக்கு நான் அறிவிக்கின்றேன். இக்குறுகிய கால எல்லைக்குள் வடக்கு கிழக்கு மக்களுக்காக கடந்த 3.5 வருடங்கள் எம்மால் ஆட்பட்ட சேவைகள் அளப்பரியன. இதில் வீட்டமைப்பு திட்டம், பகுதி சேதமடைந்த வீடுகளை திருத்துவதற்காக கொடுத்த பணம், சுகாதார மேம்பாட்டு திட்டம், வாழ்வாதார உதவிகள், பொதுக்கிணறு நிர்மாணிப்பு, இலவச குடிநீர், உள்ளக வீதி புனரமைப்பு, பாடசாலை முன்பள்ளி புனரமைப்பு, வைத்தியசாலை சுகாதார நிலை புனரமைப்பு, வீடுகளுக்கான மின்சார இணைப்பு வளங்கள், விவசாய குளங்கள் புனரமைப்பு என்பனவாகும். இவைகளையெல்லாம் நாங்கள் செய்திருக்கின்றோம். இந்த கருத்துக்களை நான் இன்னும் சில நிமிடங்களை கூற விரும்புகின்றேன். அரசாங்கம் 2015 ஆண்டில் பதவியேற்ற பின்னர் வடகிழக்கு மாகாணங்களிலே முப்படைகளின் மற்றும் பொலிசார் பாவனையில் இருந்த நிலங்கள் ஏறத்தாழ 6703 ஏக்கர் நிலப்பகுதி மீளவும் மக்களிடம் அளிக்கப்பட்டது. கடந்த 3.5 வருடங்களாக எமது மீள்குடியேற்ற அமைச்சின் மூலமாக 8,50,000 பெறுமதியான 2,715 வீடுகளை நாங்கள் வடக்கில் வாழும் குடும்ப மக்களுக்கு கொடுத்திருக்கின்றோம். சிலர் கூறுகின்றார்கள் நாங்கள் ஒரு வீடாவது கட்டவில்லை என்று. இது புலியான கருத்துக்களைத்தான் இந்த சபையிலே கூறுகின்றார்கள் என்பதை நான் கூற விரும்புகின்றேன். இந்த 3.5 வருட காலத்திலே 20,715 வீடுகளை நாங்கள் கட்டி கொடுத்திருக்கின்றோம். இவ்வீடமைப்பு திட்டம் வடகிழக்கு மக்களுக்கு பெரிய ஒரு வரப்பிரசாசமாக அமைந்திருக்கின்றது. இத்திட்டத்தின் போதிய அளவு விளம்பரம் இல்லாத காரணமாகவே தெரியவிருக்கின்றது. எமது அமைச்சின் காலத்திலே வீடுகள் எதுவும் அமைக்கப்படவில்லை என்று உண்மைக்கு மாறான பிரசாரம் செய்து கொண்டிருக்கின்றார்கள் இந்த சபையிலே. 2015, 2016, 2017 ஆண்டுகளிலே எமது அமைச்சினால் வழங்கப்பட்டுள்ள வீட்டுத் திட்ட விவரங்களை மாவட்ட அடிப்படையிலே உங்களுக்கு வழங்க விரும்புகின்றேன். மாவட்ட அதைகளை நான் உண்மையாக சபையிலே பிரசாரம் செய்யாமல் இதை நான் கொடுக்கின்றேன். பிரசாரம் செய்வதற்காக இந்த வீட்டுத் திட்டத்தின்படி 2,715 வீடுகள் கொடுக்கப்பட்டிருக்கின்றன. அதாவது யாழ்ப்பாண மாவட்டத்திலே 4008, கிளிநொச்சி மாவட்டத்திலே 1095, முல்லைத்தீவு மாவட்டத்திலே 1035, மன்னார் மாவட்டத்திலே 1332, வவுனியா மாவட்டத்திலே 910, திருகோண மாவட்டத்திலே 1320, மட்டக்களப்பு மாவட்டத்திலே 1035, அம்பாறை மாவட்டத்திலே 165, புத்தளத்திலே 48, புடனறுவிலே 240, அனுராதபுரம் மாவட்டத்திலே 65 வீடுகள். இவ்விவரங்கள் சரியாதான என்று அறிய உங்கள் மாவட்ட அரசாங்க அதிபர்கள் மூலமாக உங்களுக்கு திட்டம் மட்டமாக தெளிவுபடுத்துகிறார்கள். அத்துடன் பகுதி சேதமடைந்த வீடுகளை திருத்துவதற்காக 100,000 வீதம் 3,147 பயனாளிகளுக்கு நிதி வழங்கப்பட்டிருந்தது. இத்திட்டமும் மாவட்ட செயலகம் பிரதேச செயலகம் உதவியில் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. நான் இந்நேரத்திலே வடகிழக்கின் அனைத்து மாவட்ட அரச அதிபர்களுக்கும் பிரதேச செயலாளர்களுக்கும் எனது உட்பட்ட அனைத்து அதிகாரிகளுக்கும் எனது மனமார்ந்த நன்றிகளை தெரிவித்துகின்றேன். 30 வருட யுத்தத்தினால் பாதிக்கப்பட்ட மக்கள் தொழில் வாய்ப்பின்மை, போதியளவு வருமானத்தை பெற்றுக்கொள்ள முடியாமல் பல்வேறு பொருளாதார நெருக்கடிகளே முகம் கொடுத்து வருகின்றார்கள். இவர்களது பொருளாதார நெருக்கடியை தீர்க்கும் முகமாக, மாத வருமானத்திலே அதிகரிக்கும் நோக்கமாக வாழ்வாதார நல உதவிகளை அறிமுகப்படுத்தினேன். இத்திட்டம் மக்களின் வரவேற்புக்கு பெற்றதன் காரணமாக வெவ்வேறான பல அமைச்சுகள் இத்திட்டத்தை தமது அமைச்சின் மூலமும் செயற்பட்டு இருக்கின்றது. உதாரணமாக, யுத்தத்தினால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு 1,00,000 ரூபாய் பெறுமதியான வாழ்வாதார உதவிகள் நான் வழங்கியிருக்கின்றேன். இந்த விவசாயிகளுக்கு விவசாயத்திற்கு உபகரணங்கள், மீனவர்களுக்கு மீன்பிடி தொழில் வலை, படகு போன்றவை, கால்நடை வளர்ப்புகள், கால்நடை கோழிகள் வளர்ப்பதற்காக உதவிகளை நாங்கள் செய்து வந்திருக்கின்றோம். இதில் 2016 12,757 பயனாளிகளுக்கும், 2017 4,116 பயனாளிகளுக்கும், 2018 3,660 பயனாளிகளுக்கும் மொத்தமாக 20,532 பயனாளிகளுக்கு வாழ்வாதார உதவிகளை நாங்கள் வழங்கி வந்திருக்கின்றோம். இதை தயவு செய்து நீங்கள் மனதில் வைப்பீர்கள் என்று நான் நினைக்கின்றேன். ஒருவர் பேசினார்கள், இன்று இந்த 3.5 வருஷ காலமாக நாங்கள் ஒன்றுமே செய்யவில்லை என்று யாழ் நகரிலே. வடகிழக்கு மக்களின் சுகாதார வாழ்க்கை தரத்தை மேம்படுத்தும் முகமாக அவர்களின் அன்றாட வாழ்க்கைக்கு மிகவும் அத்தியாவசியமான சேவைகளை, மனசல கூடங்களை கட்டி வந்திருக்கின்றோம். 55,000 ரூபாய் பெறுமதியான உதவிகள் யுத்தத்தினால் அங்கம் வீணமுற்றவர்களுக்கு விசேட தேவைகளுடன் மனசல கூடங்கள் அமைத்திருக்கின்றோம். 2016 7,598 மனசல கூடங்களும், 2017 4,496 மனசல கூடங்களும், 2018 5,716 மனசல கட்டங்களையும் நாங்கள் கட்டியிருக்கின்றோம். மொத்தமாக 17,810 மனசல கூடங்கள் தீர்மானிக்கப்பட்டிருக்கின்றது. பொதுமக்களுக்காக குடிநீர் வசதியை மேம்படுத்தும் நோக்கமாக பொது கிணறுகளை அமைத்தல், வீடுகளுக்கான குடிநீர் இணைப்புகள், இலவசமான பெற்றுக் கொடுத்தல் என்பவையும் பல நாடுகளுக்கு பயன் தந்திருக்கின்றோம். 2016 வருடம் பொது கிணறு குழாய்கள் 1,293 வீடுகளுக்காக குடிநீர் இணைப்பு, 8,900 வீடுகளுக்கும், 2017 பொது கிணறு 570 வீடுகளுக்காக குடிநீர் 2,343 வீடுகளுக்கும் கொடுத்திருக்கின்றோம். 2018 குடிநீர் இணைப்பு 3,727, ஆக மொத்தத்திலே 16,835 ஆகும், 16,835. இலவச மின்சார இணைப்பு வழங்குகள், மின்சார வசதியோடு வீடுகளுக்கு மின்சாரம் இணைப்பை இலவசமாக வழங்குவதன் நோக்கமாக இத்திட்டத்தை நடைமுறை கொண்டிருக்கின்றோம். 2016 444 வீடுகளுக்கும், 9,033 வீடுகளுக்கும், 3,862 வீடுகளுக்கும் வழங்கியிருக்கின்றோம். மொத்தமாக 14,640 வீடுகளுக்கு இலவச மின் அமைக்க கொடுத்திருக்கின்றோம். உள்ளக வீதிகள், 2016 ஆண்டிலே 187 வீடுகள் செய்திருக்கின்றோம். 2017 ஆண்டிலே 53 வீடுகளை செய்திருக்கின்றோம். மொத்தமாக 240 வீதிகளை நாங்கள் புனரமைத்திருக்கின்றோம். சிறுகுளங்கள் வடகிழக்கிலே வாழ்வாதார முக்கிய பங்கு வகிக்கும் விவசாயத்துறையிலே விவசாயிகள் எதிர்நோக்கும் பாரிய பிரச்சனைகளிலே உரிய காலத்திலே விவசாய நிலங்களுக்காக தேவையான நீரை பெற்றுக் கொள்வதற்காக முக்கியமாக இதை நிர்வாக செய்து வருகின்றோம். இதிலே சிறுகுளங்கள் 56 புனரமைப்பு செய்ய 83 மில்லியன் ரூபாவும் 2018 ஆண்டிலே ஒதுக்கிட்டு கொடுக்கிறோம். 82
விதமான
Can I get a few more minutes, sir?
Unless you get it from some other member.
Another 5 minutes if I can be given?
No. Unless you get it from some other member.
Yeah, so I can get it from another speaker. But no. Unfortunately, my speakers are not here.
I'm sorry, we have to...
Okay, thank you. 2017 ஆண்டிலே 210 சிறுகுளங்களையும் செய்திருக்கின்றோம் மொத்தமாக. Okay, I can get on. Thank you very much. சிறுகை மேலும் வடகிழக்கு மாகாணத்திலே மீள்குடியேற்றப்பட்ட குடும்பங்களுக்காக பொருளாதார நிலையை மேம்படுத்துவதற்கு சுயமுயற்சி கைத்தொழில்களையும் கட்டியெழுப்புவதற்கு அதன் மூலமாக தேசிய உற்பத்தியையும் சமூக பொருளாதாரத்தையும் பலமடைப்பதற்கு செய்த நோக்கிலே கோஆபரேட்டிவ் சொசைட்டி மூலமாக 2018 ஆண்டிலே 429 மில்லியன் நிதியை நாங்கள் செலவழித்திருக்கின்றோம். மோதல் நிலவரத்திலே முன்னர் தமது சுயாதீனத்தையும் தன்னம்பிக்கையையும் முன்வைத்து உழைத்த மக்கள் யுத்தத்தினால் இடம்பெயர்ந்து தமது சேமிப்பு மற்றும் சொத்துக்களை இழந்த பலர் இருக்கின்றார்கள். இவர்களுக்காக பல கடன்களை நாங்கள் கொடுத்து இக்கடன்களின் செலுத்த முடியாமல் பல குடும்பத்தினர் தற்கொலை செய்து கொண்ட துயர சம்பவங்களை இருந்தது. இதற்காக நான் உண்மையாக நான் அமைச்சிலே மந்திரியாக முன்பு 7 லட்சம் அதாவது 7.5 லட்சத்துக்கு வீடுகளை கட்டுவதற்காகவும் சிலது 5 லட்சத்துக்கு வீடுகளை கட்டுவதற்காகவும் காசை கொடுத்தார்கள். ஆனால் நான் கூறினேன், இந்த 7 லட்சத்தை அல்லது 5 லட்சத்தை மூலமாக இவர்கள் செய்திருந்தால் அவர்கள் வறுமையாக கடன் பெற்றிருக்கின்றார்கள். அதில் நான் அந்த சந்தர்ப்பத்தை அடுத்து நான் கூறுவது மினிமமாக அதாவது 1 மில்லியன் காசை கொடுக்காமல் வீடு புனர்த்தாரணம் செய்ய வேண்டாம் என்று அவர்களுக்கு அறிவித்திருக்கின்றேன். இவைகளை எல்லாம் நாங்கள் செய்தும் பலர் கூறுகின்றார்கள் எங்களுடைய நிதியின் மூலமாக ஒன்றுமே வடகிழக்கு நாட்களை கொடுக்கவில்லை என்று. இது எல்லாம் பிழையான பிரசாரம் என்றுதான் நான் கூற விரும்புகின்றேன். யாரு பிரசாரம்? சரி, உங்களுக்கு தெரியும் யாரு பிரசாரம் செய்யறேன் என்று. தான் சொல்ல தேவையில்லை. வடகிழக்கிலே பாதுகாப்பு படையினரால் பயன்படுத்தப்பட்டு வந்த பொதுமக்களின் காணிகள் கட்டம் கட்டமாக விடுவிப்பதற்கு பல்வேறு செயல் திட்டங்களை நாங்கள் செய்திருக்கின்றோம். அதாவது போலீசாரின் பாவனையிலே இருந்த 1730 ஏக்கர் காணிகளை நாங்கள் விடுவித்திருக்கின்றோம். யுத்தத்தினால் பாதிக்கப்பட்டவர்கள் சேதமடைந்து அமைச்சின் கீழ் இயங்கும் புனர்வாழ்வு அதிகார சபை ரிப்பியா ஊடாக சொத்தழிவுகளை நாங்கள் கொடுத்திருக்கின்றோம். 2015 ஆண்டு 4,576 பயனாளிகளுக்கு ரூபாய் 399 மில்லியனும் 2016 ஆண்டு 5,118 பயனாளிகளுக்கு 452 மில்லியனும் நாங்கள் வழங்கியிருக்கின்றோம். 2017 ஆண்டிலே 5,697 பயனாளிகளுக்கு ரூபாய் 480 மில்லியன் நாங்கள் நட்டு இஷ்டமாக வழங்கியிருக்கின்றோம். 2015 ஆண்டு சுயதொழில் புரிவோக்கும் கடனாக நிதி உதவி கொடுத்திருக்கின்றோம். 2015 ஆண்டிலே 529 திட்டங்களுக்கு ரூபாய் 89 மில்லியனும் 2016 ஆண்டு 431 திட்டங்களுக்கு ரூபாய் 85 மில்லியன்களும் 2017 ஆண்டிலே 854 திட்டங்களுக்கு ரூபாய் 182 மில்லியனும் கடன் உதவியாக நாங்கள் கொடுத்திருக்கின்றோம். 2018 ஆண்டு உயிரிழப்பு காயமாக காணாமல் போனவர்களுக்காக 8661 பயனாளிகளுக்கு ரூபாய் 711 மில்லியன் நாங்கள் நஷ்ட ஈடாக வழங்கியிருக்கின்றோம். பாதிக்கப்பட்ட அரச ஊழியர்களுக்கு 4509 பயனாளிகளுக்கு ரூபாய் 538 மில்லியன் நட்டமாக ஈனமாக நாங்கள் வழங்கியிருக்கின்றோம். சமய வணக்கம் ஸ்தலங்களை புனருத்தாமல் செய்வதற்கு 1297 ஆலயங்களை நாங்கள் புனருத்தாரணம் செய்திருக்கின்றோம். அதற்கு நாங்கள் 350 மில்லியனுக்கு மேற்பட்ட பணத்தை நாங்கள் கொடுத்திருக்கின்றோம். பாதிக்கப்பட்ட பொதுமக்களின் சொத்தழிவுக்காக 9857 பயனாளிகளுக்கு ரூபாய் 840 மில்லியன் நட்ட இடமாக நாங்கள் வழங்கியிருக்கின்றோம். வாழ்க்கை தரத்தை மேம்படுத்தும் மீள்குடியேற்ற மக்களுக்காக 21938 பயனாளிகளுக்கு ரூபாய் 84 மில்லியன் உதவிகளை நாங்கள் வழங்கியிருக்கின்றோம். சுயதொழில் ஊக்குவிக்க கடன் அடிப்படையிலே 1029 பயனாளிகளுக்கு ரூபாய் 1826 மில்லியன் உதவி வழங்கியிருக்கின்றோம். சமூக ஒருங்கிணைப்பு பயிற்சிகளுக்கு சுயதொழிலுக்கான கடன் உதவிகளை 962 பயனாளிகளுக்கு ரூபாய் 20727 மில்லியன் வழங்கியிருக்கின்றோம். பேருவை அழுத்தமான கலவரங்களை பாதிக்கப்பட்டவர்களுக்கு ரூபாய் 185 மில்லியனும் கண்டி திகன் பாதிக்கப்பட்டவர்களுக்கு ரூபாய் 25.9 மில்லியனும் நட்டுகீடாக கொடுத்திருக்கின்றது. இன்தொட சம்பவத்தில் பாதிக்கப்பட்ட ரூபாவுக்கு 3.9 மில்லியன் நஷ்ட ஈட்டமாக கொடுத்திருக்கின்றோம். கடந்த ஆட்சி காலத்தில் நடைபெற்ற வெளிகடை சிறைச்சாலையிலே படுகொலை பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு ரூபாய் 1537.7 மில்லியன் நஷ்ட ஈட்டு கொடுத்திருக்கின்றோம் என்பதை நான் கூற
விரும்புகின்றேன்.
விசேட திட்டமாக பல வருடங்களான யாழ்ப்பாண முகாம்களிலே வாழ்ந்த இடம்பெயர்ந்த மக்களை மீள்குடியேற்ற பல்வேறு சவால்களை காணப்பட்டன. இந்த முகாம்களுக்கு தங்கியிருந்தவர்களுக்கு பல குடும்பங்கள் காணியற்றவர்களாக காணப்பட்டார்கள். இவர்களுக்கு நாங்கள் அரச காணிகள் யாழ் மாவட்டத்திலே இனம் காணப்பட்டதால் தனியார் காணிகளை கொள்வனவும் செய்து அவர்களுக்கு பகிர்ந்து கொடுத்திருக்கின்றோம். ஒரு குடும்பத்திற்கு 20 பர்ச்சஸ் காணி வீதம், 156 குடும்பங்களுக்கு நாங்கள் 3120 பர்ச்சஸ் காணி கொள்வளவு செய்து கொடுக்கின்றோம். இதற்காக ரூபாய் 62 மில்லியன் செலவழித்திருக்கின்றோம். இக்குடும்பங்களுக்கு 20 பர்ச்சஸ் வீதமாக காணிகளும் வீடமைப்பு வழங்கப்படும். இக்குடும்பங்களுக்கு மீள்குடியேற்றம் செய்திருக்கின்றார்கள். யாழ்ப்பாணத்தில் நடைபெற்ற போலீசார் துப்பாக்கியின் சூட்டு சம்பவத்தினால் மரணமடைந்து 2 பல்கலைக்கழக மாணவர்களின் குடும்பங்களுக்கு நாங்கள் 2 புது வீடுகளை கட்டி அவர்களுக்கு காணியம் வழங்கியிருக்கின்றோம். கடந்த 3.5 வருடம் காலமாக இம்மீள்குடியேற்ற அமைச்சின் மூலம் வடகிழக்கு வாழ்ந்த எமது சகோதர சகோதரிகளுக்கு சேவையற்று கிடைக்கும் எனது பாக்கியமாக கருதுகின்றேன். அரசியல் வேறுபாடுகளை கலந்து அனைத்து மக்களுக்கும் இந்த சேவையை செய்து வந்தது ஒரு பெருமையான ஒரு விடயம். இதற்கு நான் உண்மையாக எங்களுடைய பிரதமருக்கும் எங்களுடைய ஜனாதிபதி அவருக்கும் நான் கடமைப்பட்டிருக்கின்றேன். மற்றும் நான் கூற விரும்புவது என்னவென்றால், இப்படியாக பல முறைகளிலே வடகிழக்கு மக்களுக்காக நாங்கள் சீர்திருத்தம் செய்திருக்கின்றோம் இந்த 3.5 வருட காலமாக. அதனால் இந்த சீர்திருத்தத்தின் மூலமாக மக்களினுடைய சுபீட்சமான வாழ்க்கையை நாங்கள் பெருமிதம் செய்திருக்கின்றோம் என்பதை தான் கூற விரும்புகின்றேன். மற்றும் இந்து மதத்துக்காக இந்து ஸ்தலங்களுக்கு 1500 ஸ்தலங்களுக்கு மேல் நாங்கள் பணம் கொடுத்து 1500 ஸ்தலங்களுக்கு நாங்கள் எங்களுடைய நிதி உதவியை செய்திருக்கின்றோம் என்று கூறி நான் உங்களிடம் விடைபெற்றுக் கொள்கின்றேன். நன்றி, வணக்கம்.